හොඳයි සාදු. අද දිනය 2023 වසරේ 12 වෙනි මාසේ 26 වෙනිදා උඳුවප්පුර 15ක පොහෝ දිනය මේදු මහරහතන් වහන්සේගේ අනුදැනුව ඇතුව ආශිර්වාදය ඇතුව සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ජයශ්‍රී මහබෝධින් වහන්සේ වැඩපිවිීමට කටයුතු කිරීම ආදිය සිද්ධ වුණු දිනය. ඒ වගේම මෙහි නිසස්න ශ්‍රී ලංකාවේ ආරම්භ වීම සිද්ධ වෙච්ච දිනය සිහිපත් කරමින් ඒ වගේම ශ්‍රී පාද වාරය ආරම්භ වීම ආදී ඓතිහාසිකත කරුණු සිහිපත් කරගෙනමින් පෙහෙවත් සමාදන් වෙනවා රට පුරා ලෝ පුරා බොහෝ ජනතාව. ඒ හැම දිනාගේම සිත් පහන් වෙන දිනයක් වේවා, සිත් සුවපත් වෙන දිනයක් වේවා, මුළු මහත් ලෝකයටම සාමය සතුට ඇතිවන නව වසරක් උදා කර ගැනීමට මේ පොහෝ දිනයේ පෙහෙවත් සමාදන් වීම අප හැම දිනාටම මුළු මහත් ලෝකයටත් ආශිර්වාදයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝකයේ ඇවිලිමින් තියෙන ගිනිදෙල් නිවේවා, යුද ගිනි නිවේවා, ලෝක සාමය සැලසේවා, සිරු සිත් සුවපත් වේවා, වෛර ඇත්තෝ අවෛරී වේවා කියලා අපි මේ බොහෝ දිනෙදී මෙත් වඩමු. ඒ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමු. සියලු සත්වයෝ සුවපත් වේවා, සියලු සත්වයෝ සුවපත් වේවා, සියලු සත්වයෝ සුවපත් වේවා කියන මෛත්‍රී භාවනාව මුලින්ම සිද්ධ කරමු අපි. සියලු සත්වයෝ සුවපත් වේවා, සියලු සත්වයෝ සුවපත් වේවා. ඒ සුවපත් වේවා කියන අර්ථය ඇතුළේ තියෙනවා පින්නතුනි, කෙලස් ගිනි වලින් දැවෙනවා නම් ඒ ගිනි සුවපත් වේවා, යුද ගිනි වලින් දැවෙනවා නම් ඒ යුද ගිනි වලින් සුවපත් වේවා, අගහිඟකම් වලින් දැවෙනවා නම් ඒ අගහිඟකම් සුවපත් වේවා කියන අර්ථයයි. සියලු කාරණාවන් වලින්ම සුවපත් භාවයට යහපත් බවට පත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා, සියලු සත්වයෝ සුවපත් වේවා. හොඳයි සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළ ඒ ගම්භීර ධර්මය අපි දිනෙන් දින දවසින් දවස අධ්‍යයනය කරමින් ප්‍රගුණ කරගනමින් කටයුතු කරනවා. ජීවිතේ අපිට මෝහාන්ධකාරය තියෙනවද නැද්ද කියලා බලන්න ඕන. ඔබේ ජීවිතේ දිහා ඔබ බලන්න. ඔබේ මොලේ දිහා ඔබ බලන්න. ඔබේ මනස දිහා ඔබ බලන්න. ඔබට මෝහාන්ධකාරයක් තියෙනවද කියලා. මෝහාන්ධකාරය කියන්නේ නොතේරෙනකම, නොහැටෙනකම, අදහාගත නොහැකි බව, පැහැදිලි මාවතක් නොපෙනෙන බව, අඳුරු බව. අන්ධකාරය කියලා පාවිච්චි කරන්නේත් ඒකයි. මම්මුලා වූ බවක් වැනි දෙයක් තියෙනවද නැද්ද? හොඳට පරීක්ෂා කරන්න ඔබ තුල. කරුණක වුණත් පින්නතුනේ ඒ අර්ථ සිද්ධීන් අපිට වැටහෙන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකන්ද? ඒ කාරණේ පිළිබඳව මෝහාන්ධකාරයක් තියෙන්නේ. පැහැදිලි නේද? කරුණක් වුණත් වැටහෙන්නේ නැත්තම් ඒ කාරණේ පිළිබඳව අපිට තියෙන මෝහාන්ධකාරය. ධර්ම කාරණයක් හරි වැටහෙන්නේ නැත්නම් ඒ කාරණේ පිළිබඳව අපිට තියෙන මෝහාන්ධකාරය. ජීවිතේ අරුත මොකද්ද කියලා දන්නේ නැත්නම් තේරුණාද? ජීවිතේ අරුත මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ තියෙන්නේ මෝහාන්ධකාරය. මොකද්ද ජීවිතේ අරුත? ඔබට හැඟෙන පරිදි, දැනෙන පරිදි, තේරෙන පරිදි අපේ උත්තරයක් සපයමු ඒකට. ජීවිතේ අරුත. ඔබේ වචනයෙන් ඔබ කියනවා නම් කොහොමද ඒක කියන්නේ? මොකද්ද ජීවිතේ අරුත? මේ 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 අමර මොකද හිතෙන්නේ? මොකද හිතන්නේ? මේ 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 ඉන්න මහත්මෙන්නේ මොකද හිතන්නේ? ජීවිතේ අරුත. එක වචනයකින් කියන්න ඕන. වචන ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. ජීවිතේ අරුත කුමක්ද කියලා අහුවම එක වචනයයි. පරිම වචන දෙකයි පාවිච්චි කරන්න ඕන. ගානක් කියල මේකේ උත්තරේ මොකද්ද කියලා අහුවාම ටක් ගාලා ගාන කියන්න ඕන. ඒ වගේ තමයි. තේරුණානේ? රුවන්වැලි සෑය පිහිටා තියෙන්නේ කොහෙද කියලා, මොන නගරේද කියලා අහුවාම, මොන පළාතේද කියලා අහුවම එක වචනෙන් අපි උත්තරයක් දෙනවනේ. ගොඩක් කියන්නේ නැහනේ නේ? අනුරාධපුරේ කියලා කියනවා. ඒ වගේ තමයි ජීවිතය අරුත. එකයි එක වචනින් කියන්න ඕන. ගොඩක් බෑ. හැමෝටම තේරෙන විදිය කමක් නෑ. ඒ ඒ තේරෙන විදිය හරි. වැරදි නෑ. ඔය වැරදි වෙයි කියලා බය නෑ තියෙන්නේ. වැරදි නෑ. හැම එකම හරි. ඈ ජීවිතය අරුත. දැන් ප්‍රශ්නේ හොඳට තේරුම් අරගෙන තමන්ට හිතන දේ තමයි කියන්නේ. හරි, කමක් නැහැ. බලමු. හරි, අනිත් අයත් කියන්න බලන්න. මොකද ජීවිතය අරුත? අපේ නිවීම. ජීවිතය අරුත. ඊළඟට මොකද ජීවිතය අරුත? එන්නේ නැද්ද උත්තරයක්? මෙතුමීට මොකද හිතෙන්නේ? ජීවිතේ අරුත. සසර කෙටි කර ගැනීම.
ඔය ඔක්කොම අවිශ්වාසයෙන්ද කියන්නේ නැත්නම් හොඳ විශ්වාසයකින් අවබෝධයකින්ද කියන්නේ? ඒ කියන්නේ හාමුදුරුවන්ගේ උත්තරෙත් එක්ක ගැලපෙන්න තමන් උත්තරයක් හොයන්න එපා. තමන්ගේ උත්තරේ තමන් කියන්න. හාමුදුරුවන්ට එහෙම උත්තරයක් නෑ ඕකට. මොකද ජීවිතේ අරුත. අනිත් ඔය කියන්න ඕන මැද කියන්න ඕන. දැන් මං කොච්චර පඬිත කතා මෙතන කිව්වත් වැඩක් නෑනේ ඔය ඇත්ත මේ ගමන එන්නේ නැත්තම්. මොකද අරුත? ඈ සැනසීම. ඈ තව කියන ඔය පුතා මොකද්ද ජීවිතේ අරුත කියලා ඇහුවොත් කවුරු හරි අහනවා මොකද්ද ජීවිතේ අරුත? අර්ථය. අරුත කියන්නේ අර්ථය. උත්තරේ Tamanට හරිනම් ඒක හරි. මගෙන් හරිද කියලා අහන්න එපා. Tamanට Tamanගේ උත්තරේ success නම් ඒකයි හරි. අපි පරණ මහත් එක්ක ඇවිල්ලා ඉන්නවා දැන් මොකද එයාගේ? ජීවිතයේ අර්ථයක් නැති බව වටහා ගැනීම තමයි. ඊළඟට පස්සේ කියන්නේ මොකද්ද ජීවිතයේ අරුත? අනිත් අය පිටිපස්සේ ඉන්න මාතෘත් කියන්නේ. එක වචනයයි දෙකයි. මොකද්ද ජීවිතයේ අරුත? ධර්ම අවබෝධය කර ගැනීම. ඔව්. ඒ තවයි කියන්න බලන්න ඒ දුවලක් කියන්න බලන්න. සද්ධර්ම අවබෝධය කර ගැනීම ජීවිතයේ අරුත. ජීවිතයේ අරුත. ජීවිතයේ අරුත තමයි අපි සෙවිය යුත්තේ. තේරුණාද? අපි සොයන්න ඕන මොකද්ද? ජීවිතයේ අරුත තමයි අපි සෙවිය යුත්තේ. සොයන්න ඕන ජීවිතයේ අරුත. ඉතින් මම පින්නතුනේ යම් යම් දේවල් වල අරුත් හොයාගෙන කාරණා හොයාගෙන ඒ කාරණාවල් වලට අරුතක්. ගීතෙකුත් තියෙනවා. ජීවිතයේ ඒ අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා කියලා. කවුද කියන්නේ? අසංග පියවන්ත පීරිස් මහත්මයා මාත් අඳුරනවා. මේ එතුමා කියන්නේ අහසේ තරු ගැන්න ගණන් කර කර ගණන් කළ ඉවර කරන්න පුළුවන්. දැන් නිවක් නැහැ නේ තරු. ඊට පස්සේ වෙරළේ රළ මැන්නා. රළ ගනිනවා. රළ ගැන්නා නේද? මැන්නා නෙවෙයි ගැන්නා. රළ ගැන්නා. ගනිනවා රළ. ඉවර වෙනවද? එතකොට අපි ජීවිතේට එක එක අරුත් සොයනවා. ඒක නිමක් නැති එකක් බව තමයි ඒකෙන් කියාපාන්නේ හොඳ ගීපද රචකෙක් ඒක මේ එකතු කරලා තියෙන්නේ. ඒකනේ ජීවිතයේට අරුතක්. අපි පොතකුත් මුද්‍රණය කරලා තියෙනවා ජීවිතයේට අරුතක් කියලා. ඒකේ නම් තියෙන්නේ සාමාන්‍ය පැවැත්මට අවශ්‍ය කරන දේවල් ටිකක්. නමුත් මේ ජීවිතයේ අරුත කියන කාරණේ හැමදාම ප්‍රශ්නාර්ථයක් වශයෙන් ඉතුරු වෙලා අනිත් ඒවා තමයි ලියවෙන්නේ මගේ අතින්. විදසුන් වැකි හැටියට වුණත් ලියෙන්නේ ඔය ජීවිතේට අරුතක් කියන එකට අර්ථයක් ලියෙන්නේ නැහැ. මොකද හේතුව ජීවිතේ කියන්නේ සියල්ල. එහෙමද නැද්ද? එහෙම නෙමෙයි. ජීවිතේ කියන වචනය ඇතුලේ ගැබ් වෙලා තියෙන්නේ මොකද්ද? සියල්ල සියල්ල. ඒකට අරුතක් දුන්නොත් සියල්ලට උත්තරයක් දුන්නා වෙනවා. හරිද වැරදිද? හරිද වැරදිද? ජීවිතය කියන්නේ සියල්ල, ඒකට උත්තරයක් දුන්නොත් සියල්ලටම උත්තරයක් දුන්නා වෙනවා. මොකද ජීවිතය තුල තමයි අනිත් ඔක්කොම ප්‍රශ්න ගැටලු, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 16, හරි සතර අපාය, හරි ඔය මේ ඔක්කොම දුවන්නේ මේ ජීවිතේ. ඉතින් මේ ජීවිතේ සොයා යනවා, සොයා යාත්‍රා කරනවා, එහෙම නැත්නම් ගමන් කරනවා. කවුද? බෝසත්වරු. ජීවිතය කියන්නේ මොකක්ද? මහා ඉෂිවරු. ජීවිතේ යන කුමක්ද? සොයනවා. රැවුල් දිගට වැවෙනකම්, කොණ්ඩ දිගට වැවෙනකම් කල්පනා කරනවා. ඇත්තොත් එහෙම කරන්න ඕන. ජීවිතයේ අරුත සොයාගෙන 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 යන කෙනාට මුණ ගැහෙනවා හරි අපූර්ව අර්ථයක්. මොකක්ද ඒ අර්ථය? පරිපූර්ණ අර්ථයක් මුණ ගැහෙනවා. මොකක්ද ඒ අර්ථය? ඒ දුන්න උත්තරත් හරි. ධර්ම අවබෝධය කර ගැනීම, නිවන් දැකීම, සැනසීම සොයා ගැනීම, ඒක ජීවිතයේ අර්ථ සම්පන්න දේ කියලා කියවෙනවා. ඒක හරියි. ජීවිතයට අරුත හොයාගන්න බෑ. හැබැයි ජීවිතය කියලා එකක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. දැන් මිරිඟුව තියෙනවානේ. මිරිඟුවේ තියෙන අර්ථය හොයාගන්න නම් අපි කරන්න ඕන මිරිඟුවට ලං වෙලා බලන්න ඕන. හරිද? මිරිඟුව දැක්කොත් ඔබ මිරිඟුවේ තියෙන අර්ථය හොයාගන්න ඕන නම් ඔබ මේ මිරිඟුව තියෙන තැනට යන්න. ගියාම මොකද වෙන්නේ? දෘශ්‍ය මායාවක් පමණයි. දෘශ්‍ය මායා පමණයි. එහෙම ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා. දෘශ්‍ය මායාව විතරයි. දැන් වෙරළේ අහස ගෑවෙනවා වගේ පේනවා, දෘශ්‍ය මායාව. ඉර නිකන් මූදට බහිනවා වගේ පේනවා නේද? නිකන් මූදෙ ගිලෙනවා වගේ පේනවා, දෘශ්‍ය මායාව. මූදෙන් මතුවෙනවා වගේ පේනවා, දෘශ්‍ය මායාව. මිරිඟුව ජලය වගේ පේනවා, දෘශ්‍ය මායාව. එතකොට ජීවිතය කියන්නේ මොකක්ද? ඒකත් දෘශ්‍ය මායාවක් නේ. ඒක දෘශ්‍ය මායාව. ජීවිතේට අරුත නෙමේ සොයා ගන්න ලැබෙන්නේ. ජීවිතය කියා යමක් නැති බවයි. ඉතින් ජීවිතේට කියන කාරණයට අරුතක් සොයලා 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 අර්ථයක් මට හොයා ගන්න බැරි වෙනවා. හොයා ගන්නවා මම එක දෙයක්. ඒ සොයාගත්ත දේ තමයි ජීවිතයේ ගියා දෙයක් නැති බව. දැන් ජීවිතයක් තියෙනවායි කියලා හිතල නිසා තමයි නිවන් දකින්න හරි ඕනේ කියලා හිතලා තියෙන්නේ. ඔය නිවන් දැකීමත් සමහර උදවිය වැරදි විදියට ඔක අරගෙන තියෙනවා. මම නිවන් දකින්න ඕන, මම සතර අපායෙන් බේරෙන්න ඕන, මමත්වේ නිසාමයි සතර අපායට යන්නේ, මමත්වේ නිසාමයි නිවන් දකින්න බැරුව තියෙන්නේ, මමත්වේ නිසාමයි සසර දුකට වැටෙන්නේ. ඒසයි යන්තා දුරකට ඔය මමත්වයෙන් බනහගෙන යන්න. හැබැයි කවදාවත් මම නිවන් දකින්නේ නෑ. ස්ත්‍රිය නිවන් දකින්නේ නෑ. පුරුෂයා නිවන් දකින්නේ නෑ. එතකොට මොකද්ද ජීවිතයේ අරුත? මොකද්ද කියන්න බලන්න. සාමාන්‍යයෙන් දැන් ඔන්න කියලා පැහැදිලි කරලා දුන්නා. Tamanට තේරෙනවා නම් දැන් ඊට වඩා උසස් අර්ථයක් ගන්න පුළුවන්. මොකද්ද ජීවිතයේ අරුත? කෙලවරදීම මුණ ගැහෙන එක මොකද්ද? හා ජීවිත අර්ථයක් නැති බව නෙමෙයි, ජීවිතය කියලා එකක් නැහැ. ජීවිතය අර්ථයක් නැහැ නෙමෙයි, ජීවිතය කියලා එකක් නැහැ. ඒක වෙනස්. හොඳේ අර්ථයක් නැහැ කියන එකයි ජීවිතය කියලා එකක් නැහැ කියන එකයි කියන්නේ දෙකක්. ජීවිතය කියලා එකක් නැහැ. පැහැදිලි නේද ඔබට? ජීවිතය කියලා එකක් නැහැ. එහෙම නැත්නම් ජීවිතේට අර්ථය, ජීවිතේ අර්ථයක් නැහැ කිව්වහම නිකන් අඩියක් ගහලා පැත්තකට වෙලා ඉන්න හිතෙනවා. කලකිරීමක් නේ හටගන්නේ. තේරුණානේ? ජීවිතේ අර්ථයක් නැහැ. එහෙම නැහැ. ජීවිතේ අර්ථයක් නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. ජීවිතය කියලා එකක් නැහැ. දැන් ජීවිතය මෙහෙම තියලා ඒකට අරුතක් එකතු කරන්නේ නැහැ මම. නැවැත් උත්සාහ කරේ ජීවිතේ මෙහෙම තියෙනවා, මේ ජීවිතේට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්න වෙරළේ රළ නේද රළ ගැන්න කියලා තමයි කියන්නේ. දැන් ඉවර වෙන්නේ නැති වැඩන්නේ කරන්නේ. හැමදාම අරුතක් පුරවනවා. වැඩේ හරියන්නේ දෙකම කෙරෙන්නේ නැති ඉවරයක් නැති වැඩ දෙකක්. අහසේ තරු ගන්නින එක ඉවර වෙන්නේ නැහැ, වෙරළේ රළ ගන්නින එක ඉවර වෙන්නේ නැහැ. එතකොට මේ ජීවිතේ පුරාම ඔබ උපන්දා දවසේ ඉඳලම අර රළ ගැන්නා වගේම ජීවිතේට යම් යම් ওই දේවල් එකතු කරගෙන තියෙන්නේ අරුතක් සපය ගන්න තමයි. වැඩි වෙලා තියෙනවද? අරුතක් පුරවන්න පුළුවන් වෙලා තියෙනවද අරුතකින්? බෑ, ජීවිතේ පුරවන්න පුළුවන් වෙලා නැහැ. ජීවිතයේට යම් යම් දේවල් එකතු කිරීම කියලා කියන්නේ හිල් වෙච්ච කලයකට වතුර දානෝ වගේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දැන් පල්ල නැති කලයක් අපි ගෙනල්ලා පුරවනවා පුරවනවා පුරවනවා, පිරෙන්නේ නැහැ. මිනිස්සුගේ ජීවිත කියලා කියන්නේ එහෙම දෙයක් කියනවා. ඒක ඇත්තද නැත්තද? ඔගොල්ලෝ හිලෙච්ච කල නෙමෙයිද? මිනිස්සුෙකුට හිල් කීයක් තියෙනවද? හිල් 9ක් තියෙනවා. ශරීරේ හිල් 9ක් තියෙනවා. හිල් වලින් අදා කරොත් එහෙම. එතකොට අර වගේ තමයි ජීවිතේ කිසි වෙලාවක පිරෙන්නේ නැහැ. මනසත් එහෙමයි, කුසගින්නත් එහෙමයි, හැමදේම එහෙමයි. පරම රෝගියනේ හැමදාම ආහාර ගන්නවා, හැමදාම ආහාර ගන්නවා, පිරෙන්නේ නැහැ. ඉතින් මනසත් එහෙමයි, හැමදාම පිරෙන්නේ නැහැ. හිත පිරුණද බඩ පිරුණද? නෑ, తాවකාලිකයිනේ. ඔච්චර බඩ පිරුණත් පැය 4ක් වගේ යනකොට දිරව අවසන් වෙනවා. ජීවිතේ කයතොර ජීවිතේට අරුතක් නෙමෙයි අවසාන උත්තරේ වශයෙන් ආවේ ජීවිතය කියලා එකක් නැහැ. ජීවිතය කියලා එකක් නැහැ. ඒක තමයි අරුත. මොකක්ද අරුත? ජීවිතය කියලා එකක් නැහැ. දැන් ඕක හරියට බලන්න තමන්ට විශ්ේ වෙන්නේ නැත්තම් මං කිව්ව නිසා පිළිගන්න යන්න එපා. ඇත්තටම හොයලා බලන්න. ඔබ හරියට තේරුම් කරගත්තොත් එතනින් තමන්ගේ විශ්ව ඥානය අවදි වෙනවා. ජීවිතේ කියලා දෙයක් තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන අය තමයි වැඩිපුරම ඉන්නේ කියලායි මට හැඟුනේ. මනහර වුණා මේ ඇත්ත ජීවිතේ කියලා එකක් තියෙනමයි කියලා හිතාගෙන විශ්වාස කරගෙන දරාගෙන උපාදානය කරගෙන ඉන්න පිරිසක් කියලා තමයි මට හැඟුනේ. තියෙනවද ජීවිතය කියලා එකක්? තියෙනවද? මම තියෙනවා නේද? මටත් කියලා දෙන්න. මාත් ඊටාම කැමති දැනගන්න. කොහොම ජීවිතේ පෙන්වන්න බලන්න. මෙන්න මගේ ජීවිතේ පෙන්වන්න. මොකද උත්තරේ අපේ වෛද්‍යතුමිය මොකද කියන්නේ? මෙන්න මගේ ජීවිතේ කියන්න බලන්න ජීවිත ප්‍රවෘත්තිය. එතකොට මොකන්ද ජීවිතයේ අරුත? ජීවිතයේ අර්ථයක් නැහැ. ඒක නෙමේ උත්තරේ. වැරදි. ඈ මොකද ජීවිතයේ අරුත? අර්ථයක් නැහැ. ඒක වැරදි. ඒ උත්තරේ වැරදි. මොකද්ද උත්තරේ? ඒක ඒක තමයි ඇත්තටම ප්‍රත්‍යක්ෂයිද? ජීවිතය කියලා දෙයක් නැහැ කියලා තමයි ප්‍රත්‍යක්ෂයිද? තාම නැද්ද? තාම නැද්ද? ඒක ප්‍රත්‍යක්ෂ. කවුද ක්‍රියාකාරකම යෙදෙන්නේ? කවුද ක්‍රියා කරවන්න? බුදුරජාණන් වහන්සේගේ ආර්ය භූමියටපත් වෙනවා කියන තැනට අපේ මනස ඥානය ගුණය ගෙනියන එක තමයි අපේ ධර්ම දේශනාව, අපේ භාවනාව, අපේ උත්සාහය, ප්‍රයත්නය විය යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිත පිහිටවා ගැනීම කියලා කියන්නේ අසංකාරික තත්වයකට පිහිටවා ගැනීම, නිරෝධ තත්වයක සිත පිහිටවා ගැනීම, ලෝකෝත්තර තත්වයක සිත පිහිටුවා ගැනීම, අකාලික ස්වභාවයක සිත පිහිටුවා ගැනීම, නිර්වාණ ස්වභාවයක සිත පිහිටුවා ගැනීම. අපි මේ බෞද්ධය හිතාගෙන හිටියට මේ නිර්වාණ කියන වචනය බෞද්ධ අපේ කියලා, අපේ නෙමෙයි. ඒ Hindu ආගම්වලත් ඒගොල්ලොත් ඒ පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ මෝක්ෂයට නිර්වාණය කියන වචනේ පාවිච්චි කරනවා. ඔය බලන්න හෝටල් පවා තියෙන රටවල් වල ගියාම නිර්වාණ කියලා. තේරෙනවද? මැලේසියාව ගිහපු වෙලාවෙත් මම දැක්ක මැලේසියා විශාල බෝඩ් එකක් තියෙනවා නිර්වාණ කියලා. හෝටල් එකක්. ඉන්දියාවේ ගොඩක් තියෙනවා හෝටල්. ඒකට එහෙනම් අපි ගිහින් නඩු දාන්න පුළුවන්නේ ඕක අපේ වචනයක් කියලා. අපි නඩු දාන්න ගියොත් එහෙම අපිට ඕක පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ওই වචනේ අපේ නෙමෙයි. අපි එල්ලිලා හිටියට සමහරගේ නම් පවා තියෙනවා නිර්වාණ කියලා. ඉතින් ඔබේ මානසික සුවය ඔබ තුළින් තෝරා ගැනීම තමයි කරන්න ඕන. පොතෙන් නෙමෙයි හිතෙන් හොයන්න සත්‍ය සැනසෙල්ල. පොතෙන් හොයන්න ගිහිල්ලා ඔක හොයාගන්න බෑ. පොත් ලියලා තියෙන්නේත් අරුම පුදුම මහා පුදුම මිනිස්සු නෙමෙයි, අපි වගේම අය නේද? අපි පොත් කියවලා මහා ලොකු දයක් තියෙනවයි කියලා එහෙම හිතන පුරුදු වෙන්න එපා. පොත් ලියලා තින්නේ අපි වගේ මිනිස්සු. එන කවුරුත් මේ. මම කිව්වේ සාමාන්‍ය පොත්පත් ලියන මිනිස්සු. ඒකෝ ඒගොල්ලෝ කොච්චර කතා කළත් ඉන්ද්‍රිය සීමාව තුළ ලෞකික ලෝකයේ යම් සිද්ධාන්තයක් ගැන කතා කරනවා තමයි ඒගොල්ලෝ. එච්චර ලෝකෝත්තරත්වයත් එක්ක කතා කරද්දී ඔවුන්ට සමීප වීමට නොහැකි. තේරුණාද? සමීප වෙන්න නොහැකි. ඒකයි තියෙන ගැටලුව. නැත්තම් ලෞකික සිද්ධාන්තවල වරදක් නෙමෙයි. ලෝකෝත්තර සිද්ධාන්තයක් එක්ක ගැලපවන්න කතා කරන්න බෑ. නිරෝධයක් ගැන කතා කරන්න බෑ. දැන් එතකොට ස්වාමීන් වහන්සේලා ධර්මය පිළිබඳ උගත්තු ඉන්නෝ, පාලි, සංස්කෘත, ත්‍රිපිටකය කාල් ගාපු කට්ටිය ඉන්නෝ. සම්මුතිය ගැන කතා කරන්න පුළුවන්, භාෂාව පිළිබඳව කතා කරන්න පුළුවන්, ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන්, සූත්‍ර අටුවා ටීකා ටිප්පණි අවසන්න පුළුවන්. ඒ නිරෝධය මතු කරගන්න බෑ. ඒ නිසා ඔබට තියෙන ප්‍රශ්නෙත් ඒකමයි. ඔබට තියෙන්නේ නිරෝධය මතු කරගන්න බෑ. නිරෝධය මතු කරගන්න උත්සාහවත් වෙන්න. හැම කාරණේකම අවසානේ ඉන්න ඕන නිරෝධයට. තේරුණාද? හැම දෙයක් දිහාම බැලුවාම ඒක නිරෝධය දකින්න ඕන. ඇස කියන කාරණේ ගත්තොත් ඒක නිරෝධය දකින්න ඕන. කන කියන කාරණේ ගත්තොත් ඒක නිරෝධය දකින්න ඕන. ජීවිතය කියන කාරණේ ගත්තත් සම්පූර්ණ කාරණේ ජීවිතය කියන කාරණේ ගත්තත් ඒක නිරෝධය දකින්න ඕන. ඒක නිරෝධය කොතනින්ද දැක්කේ ආනන්ද හාමුදුරුවෝ? මම නිරෝධය දකින්නවා කියන න්‍යායට එහා ගිහිල්ලා ජීවිතය කියලා දෙයක් නැහැ කියලා දැකමින් නිරෝධයටපත් වෙනවා.
මඤ්ඤමානෝ භික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති. මහණෙනි, මමත්වයෙන් බලන්න, දකින්න, හිතන්න, ජීවත් වෙන්න ගියොත් මාරයාට බැඳෙනවය. මාරයාගෙන් මිදෙන්න අවශ්‍ය නම් මමත්වයෙන් තොරවීම, මමත්වයෙන් මිදීම, හැම කාරණයක් සමගම මමත්වයෙන් මිදීම පුරුදු කරන්ටය. එවිට මාරයාගෙන් නිදහස් වෙනවය. බොහෝම ලස්සන වදනක් සංක්ෂිප්ත කරලා බුදුහාමුදුරු දේශනා කරපු තැනක්. වචනේ තුල අපිට මමත්වයේ ගොනු කරන්නත් පුළුවන්, මමත්වයේ නැති කරන්නත් පුළුවන්. ජීවිතයේ තුල මමත්වයේ ගොනු කරන්න පුළුවන්, මමත්වයේ නැති කරන්නත් පුළුවන්. දැක්ම තුල මමත්වය ඇති කරන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන්. සිතීම තුළ මමත්වය ඇති කරන්නත් පුළුවන්, මමත්වය නැති කරන්නත් පුළුවන්. ඉඩම කඩම ගැන, තමන් ඉන්න ගේ දොර ගැන මමත්වය ඇති කරගන්නත් පුළුවන්, මමත්වය නැති කරගන්නත් පුළුවන්. තමන්ගේ රූපය පිළිබඳව මමත්වය ඇති කරගන්නත් පුළුවන්, නැති කරගන්නත් පුළුවන්. ඉතින් පින්නතුනි, මේ සමහර වෙලාවට මේ මමත්වේ නැති කරන්න, දහම ප්‍රගුණ කරන්න කියලා කට්ටිය ඕව ඇක්ටිව් වෙලා ඔය සෙන් දහම එහෙම තියෙනවා, මහා අමුතු මානව දහමට නොගැලපෙන දේවල් පවා තියෙනවා. ඒකේ ඉච්චර සෙන් දහම ඔය ටිබෙටියන් වගේ සාහිණාන්සර ළඟ තියෙනවා. ඒකේ ඉච්චර යෝග්‍ය දේවල් නෙමෙයි කියලා මට හිතෙනවා. මම හිතන්නේ රටවල් වල මිනිස්සුන්ගේ ප්‍රඥාව අඩු නිසා වෙන්නේ නැති, පුළුවන් තරම් දැඩි ක්‍රමවේදවලින් ධර්මයේ තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. මේ වෙනතුනේ මේ ඒ ටිබෙටියන් වගේ සමහර ඒ ස්වාමින්වහන්සේලාගේ නිකා පරම්පරාවල් වල තියෙනවා කන්නාඩියකින් කොහොමද භික්ෂුන් වහන්සේලාටත් තියෙනවා ඒක. භික්ෂුන් වහන්සේලා ඒක වැඩි එළියට ගත්තේ නැතුණාට මේ කන්නාඩියේ මූණ බලන්නේ රූපෙට ඇල්මක් ඇති වෙයි කියලා. හත්තාසෙම උදේ පාන්දර මොන හොදන්න නැතුව ගිහිල්ලා මොන බලන්න ඕන නේද? ඇල්ම නැති වෙන්න. ඇල්ම නැති වෙන්න උදේ පාන්දර මොන හොදන්න නැතුව ගිහිල්ලා කන්නඩියෙන් බලන්න ඕන. බලපු ගමන් ඇල්ම නැති වෙනවා. ඉතින් අර ඒ වගේ තෙරපලා දැඩි විනයන් දාලා, දැඩි නීති දාලා හිතක් දමනය කරන්න කටයුතු කරපු ක්‍රමවේද බුදුහාමුදුරු භාවිතා කළේ නැහැ. මොකද එහෙම කරන්න බෑ. මේ හිතක් එක්කනේ ගනුදෙනු කරන්නේ. හිතක් පුළුවන් ද පාලනය කරන්න නීතියකට, දඬුවමකට, විනයකට, වේවැලකට හිතක් පාලනය කරන්න බෑ. ඒක තමා තුළින්ම ඇතිවන ස්ව අවබෝධය තුලම, ස්ව ඥානය තුලම, ස්ව චිත්තය තුලම, අභිමතය තුල ක්‍රියාත්මක වන්නා වූ දෙයක්. තේරුණාද? ස්ව චිත්තය තුල, ස්ව අභිමතය තුල ක්‍රියාත්මක වන්නා වූ දෙයක්. ඒක ලෝකේ පාලනය කරන්න බෑ. ඉතින් මමත්වයේ දුරු කරගන්න ඕනේ කියලා හිතච්ච අයට තමයි අපි මේ ධර්ම දේශනා කරන්නේ. එහෙමත් නැත්නම් දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා හිතපු අයට තමයි මේ අපි ධර්ම දේශනා කරන්නේ. නියත වශයෙන් සම්බෝධි පරායණයට පත් වෙන්න ඕන, සතර අපායට යන ලක්ෂණ දුරු කරගන්න ඕන කියන තැනට සිත එක් කරගත් අයටයි මේ ධර්ම දේශනා කරන්නේ. ඇත්තට මෙහෙම වෙලාද නැද්ද කියලා මම දන්නේ නෑ ඔය ඇත්තන්ට. නමුත් එහෙම වෙච්ච අයට තමයි දේශනාව යන් දේශනාව කෙරෙන්නේ.
ඔයාටන්ට ධර්ම අවබෝධය කරගන්න ඕනේ කියලා මහා උත්සාහයක් තණ්හාවක් ඌමනාවක් තියෙනවා. අර ඒක නිකන් පොඩි ට්‍රෙන්ඩ් එකක් වෙච්ච නිසා. මමත්වයේ දුරු කරගන්න ඕනද කියලා ඇහුවාම ඒක නෑ. මමත්වයේ දුරු කිරීමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. ගෙදර ඉස්සරහා බලු බෙට්ටක් තියද්දී ගඳ නැති කරගන්න වටේට සෙන් ගැහුවට වැඩන්නේ. බලු බෙට්ටේ ගඳ එනවා දිගටම. බලු බෙට් ගඳ නැති වෙන්න නම් මොකද්ද කරන්න ඕන? බලු බෙට්ට අයින් කරන්න ඕන. අත්දැකීම් තියෙන නිසා කියන්නේ, ඔයත්තන්ටත් අත්දැකීම් තියෙනවනේ නේද? හොඳ සංවේදී උදාහරණ. බලල් බෙටි බලු බෙටි ගවල් ඉස්සරහා තියෙන හැලවල් තියෙනවා. ආන් ඒ වගේ මමත්වයේ තීද්දි වටේට සෙන්ට් ගහගෙන දන් දීගෙන සිල් රැකගෙන හිටියට වැඩේ හරියන්නේ නැහැ. මමත්වයේ ගඳ වටේට යනවා. මමත්වයේ දුරු කළොත් අර ගඳ නැති වෙනවා. ඉතින් මමත්වයේ කියන්නේ මෙතෙන් දුපමා කරන්නේ බලු බෙට්ටකට. එතකොට ඔබට මමත්වයේ තිබේ නම් ඔබ බලු බෙට්ටක් ඔලුවට තබාගෙන ඉන්න කෙනෙක් හැටියට තමයි දකින්න ඕන. ඒ නිසා මමත්වයේ තියෙන හැම කෙනෙක්ගේම ඔළුවට මට බලු බෙට්ටක් පේනවා. සන්තෝසයිනේ නේ? සන්තෝසයි විලිලැජ්ජයි නේද? මමත්වයේ තියෙන හැම කෙනෙක්ගේම මෙහෙම බැලුවාම නික ඔළුවට බලු බෙට්ටක් තියෙනවා වගේ තමයි තේරෙන්නේ. ඒ කියන්නේ වටේටම ගඳ ගන්නවනේ. බලු බෙට්ටක් තියාගෙන ඉන්න කෙනෙක් හා සමානයි. ඊට වඩා දරුණු. ඉතින් ඒක බුදුහාමුදුරන්ගේ කියමනට අනුව මමත්වයෙන් යුක්ත මිනිස්සෙක් කියලා කියන්නේ විශ්වාස කරන්න හොඳ නැති, ආශ්‍රය කරන්න හොඳ නැති මිනිස්සෙක්. ඔය හිටියට ආනන්තරිය පාප කර්මයේ ඉඳලා ඕන පාප කර්මයක් කරන්න පුළුවන් පුතජනයා. මමත්වයෙන් යුක්ත මිනිස්සයා. මොකද ඒ තරම් ඒ මිනිස්සුන්ගේ හිත් ලෝභ, ద్వේෂ, මෝහලින් යුක්තයි. මා පෙළුවේය, මට බැන්නේය, මට ගැරහෙවේය, නින්දා කරේ, අපහාස කරේ, මා සතු දේ පැහැරගත්තේ කියන වශයෙන් මොකද්ද ඇති වෙන්නේ? වෛරය, ක්‍රෝධය, පළිගැනීම් හට ගන්නවා. තේරුණානේ? දැන් කාලේ ඉස්කෝලවල ළමයි වගේ උඩ ඉස්කෝලේදී ගැහුවොත් එහෙම ගුරුවරයාට පාර දිල්ලම් ගන්නවා. එහෙම ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ තමයි ප්‍රඥාහීන භාවයන්. ඒ තමයි ප්‍රඥාහීන භාවයේ ස්වභාවය. ඒ මමෙක් තදින් අල්ලගෙන ඉන්නවා. ඒ මට තේන. ඒක නිසා හාමුදුරුවරු ගොඩාක් අය තේරුම් අරගෙන තියෙන්නේ මුංගේ මමත්වේ නැති කරනවට වඩා හොඳයි මුංගේ මමත්වේ වඩවන එක කියලා. වඩවනවා 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 හොද්දට වඩවනවා. ගල්ලැල්ලෙත් ගහලා වඩවලා, ඈ කොත්තු රොටි වගේ වඩවලා, වඩේ වගේ වඩවලා, වඩවල වඩවල ඔලුඩු තියාගෙන කරුණුවත් ඔලුඩින් තියලා තව වඩවනවා. පස්සේ බලනකොට මමත්වය වඩවන වැඩ පන්සලේ වැඩි නැද්ද? තියෙන උද්දට වඩවන්නේ පන්සලේ. මිනිය මුරුංගතු 10ක විතර යවල උඩටම ඉත්තටම යවල තමයි වඩවල තමයි ගෙදර යවන්නේ. මිනිස්සුත් ආසද නැද්ද මමත්වය වඩවනවට? ආසයි අපච්චි. මමත්වේ වඩවනකොට කොච්චර ආසයිද? මමත්වේ නැතිකරන එකව දකින්නේ හතුරෙක් වගේ. මමත්වේ වඩන කෙනාව දකින්නේ මට ආදරණීය කෙනෙක් හැටියට. ගෙදර වුණත් එහෙමනේ. තමම්ම හොඳට සංවරව හදන්න උත්සාහ කරන දෙමව්පියෝ වෙන්නේ යකෙක් වගේ. අර පාරේ නිකන් මචං කියලා කරලා දාලා කතා කරන කෙනාව බේන්නේ යාළුවෙක් හොඳම මිත්‍රයෙක් වගේ. ඈ ගෙදර මව්පියන්ට බොරු කියනවා වංචා කරනවා අර යාළුවත් එක්ක කරක් ගහනද. ඒ තමයි මිනිස් මනසේ හැටි. එතකොට මමත්වේ නැති කරනවට කැමති නැහැ. ඒ නිසා සොකමැත්තක් ඔබ තුල ඇති වෙන්න ඕන. මමත්වේ කියන්නේ දුකක්. ඒ දුකෙන් නිදහස් වෙන්න ඕන. අර එක ජාතක කතාව කියලා දෙනවා. රත්‍රන් මුවෙක් දැකලා රජ්ජුරුව එයාට අල්ලගන්න හිතුණා. කොහොමද අල්ලගන්න හිතුනේ? පණ පිටින් ඌට විදින්න හිතුන්නේ නැහැ. රත්‍රන් පාටයි ඒ මුවා. තනිකර රත්තරන් නිම වූ වගේ. එයාගේ ලෝම කොහොමත් මෝ පොඩ්ඩක් ඒ පැත්තට හුරුයිනේ. නමුත් එයාගේ පාට වැඩි. ඒ නිසා තද රත්තරන් වගේමයි පේන්නේ. ඉතින් කිව්වා අනබෙරයක් කිව්වා මෙයාව පණ පිටින් අල්ලලා දෙන කෙනෙකුට මම මෙච්චර කහවණු දෙනවා කියලා. ඉතින් එක පුජ්‍ය කවුරුත් බාරගත්තේ නැහැ. මොකද රජුරුවන්ගේ කොන්ත්‍රාත්තු බාර අරගෙන කරන්න බැරි වුණොත් එහෙම බෙල්ල ගහලා යනවා. ඒකයි වැඩේ. ඉතින් ඒ නිසා මේක පුජ්‍යලෙක් මේක බාරගත්තා. හැබැයි මට දෙයක් ඕන කිව්වා. මොකද්ද ඕන? මීපැණි මුට්ටියකුයි තනකොළ මිටියකුයි ඕන කිව්වා. ආ කිව්වා. ඉතින් මේ මුවා එන තැන්වලට ගිහිල්ලා ඉවර වෙලා මෙයා මීපැණි ගාලා ආවා. මිනිහා කන්න පටන් ගත්තා මීපැණි. මුවාව මුවා කන්න පටන් ගත්තා. ඊට පස්සේ හිමේ සැරේ අතින් ටික ටික දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ හිමේ සැරේ දලුකොළවල ওই විදියට දවසින් දවස පුරුදු කරලා මෙයා අතින්වත් අල්ලන්නේ නැතුව රජමාලිගාවේ වාසල් දොරටු ඇරලියට පස්සේ මෙයා මේ තනකොළ මිටිය මුවාට මේ පැණි ගගා කන්න දෙදී හිමී සැරේ රජතුමා ඉස්සරහටම අරගෙන ආවා. එයාට තිබුණේ එකම සිහියයි. අර මේ පැණි ගාපු තනකොළ මිටිය කන එකම විතරයි. කොහේද යන්නේ? කොතෙන්ටද යන්නේ? කා ඉස්සරහට? මොකවත් නැහැ. අර මිටිය කකා ගියා. ඉතින් මෙන්න මේ ලෝකයේ මාර බන්ධනය ඒ වගේ දෙයක් කියලා කියනවා. මාර බන්ධනය කියන්නේ ඒ වගේ දෙයක්. ඒ නිසා අවදිමත් වෙන්න. අපි කාටත් කියන්නේ ඔබට මට ඔබට විතරක් නෙමෙයි. මේ දහම ඔබට වළංගුයි මට වළංගුයි. අපි ඔක්කොම ධර්මානුකූලව සංවර වෙන්න ඕන. ධර්මානුකූල සංවර වෙන්න ඕන. එතකොට මාරය කියන්නේ පින්නතුනේ රසවත් කෙනෙක්. හැමතිස්සෙම මාරය රසවත් කෙනෙක්. ධර්මය යකෙක් වගේ. දහම්සොර රජුරවන්ට බණපදේ කියන්න හම්බෙන්නේ දෙවියෙක් නෙමෙයිනේ, යකෙක්. ධර්මයේ පේන්නේ යකෙක් වගේ, මාරය පේන්නේ සුරගණන් වගේ. දැන් මාරයාගේ ඩෝටර්ස්ලා කොහමද? මාර මොනවද ඒගොල්ලන් කියන්නේ? මාරු දූවරු නේද? මාරු දූවරු කොහමද? මාරු දූවරු හරි ලස්සනයි. ලස්සන පළතුරු අරගෙන හොඳ බීම වර්ග අරගෙන තව එක්කෙනෙක් බොහෝම ලස්සන නර්තනයක යෙදිමින් එනවා. කවුද? මොනවද ඩෝටර්ස් ලගේ නම්? ඉතින් මම මේ අධ්‍යාපනය පිළිබඳව අධ්‍යාපනක මේ කොමසාරිස් කෙනෙකුට ඕක කියලා දුන්නා. මං ගෝ තණ්හා රති රගා කියන්නේ අපි කාලා ගත්තේ නැව කෙලස් තුනක්. එහෙම නැතුව මේ කවුරුත් ඩෝටස්ලා මේකේ නැහැ කියලා. ඈ කියනවා. එතකොට අපි ළමයින්ට කියලා දුන්නේ ගැහැළු ළමයි තුන්දෙනෙක් එහෙම තුන්දෙනෙක් හිටියා කියලානේ. ඉතින් පේන්නේ නැද්ද? නන්තුණෙන්වත් පේන්නේ නැද්ද කියලා ඇහුවා. තේරුණාද? ඇත්තන්ට ඒ නන්තුණෙන්වත් පේන්නේ නැද්ද? එහෙම ඩෝටා කෙනෙක් ඇත්තේ නැහැ. ඔය නිකන් ඒක කලාකරුවට අඳින්න සිතුවමක් තියෙන්න බෑ. දැන් ග්‍රහයෝන්ගේ හැටි ඇඳලා තියෙනවා. නමුත් ග්‍රහලෝකවල නයිපෙනියක් වගේ තියෙන එකක් තියෙනවද? නැහනේ. ලක්න වලට කටුසු කකුට්ට අරුම් මුං ඇඳලා තියෙනවා. කකුට්ට ඉන්නවද ලක්න කොහක් කරත්. ඒ කලාව ඒකෙන් එයාගේ චරිත ස්වභාවය පිළිඹු වෙන්න කෙටියෙන් ඒගොල්ලෝ යම්කිසි සංගීතයක් ඇඳා. තේරුණා නේද? දැන් කටකලක්නේ බුදුහාමුදුරු අනිත් අය ලෝක ශාස්ත්‍රවරු ගොඩක් අය කටකලක්නේ තමයි බිහි වෙලා තියෙන්නේ. මාත් ඉතින් අපරාධි කියන්න බෑ, මාත් කටකලක්නේ කෙනෙක් තමයි. ඉතින් මේ වැඩේ තියෙන්නේ මිනිහාගේ පොඩ හරහාට යන්නේ. හරහාට යනවා නේද? අනුන්ට ගෙලින් යන්න කියලා. ඕ එයා හරහාට යනවා නෑ, එහෙම නෑ. ඒ කියන්නේ ලෝකේ වෙනස් විදියකට යනවා එයා. කවුරුත් යන විදියට නෙමෙයි යන්නේ. නිකන් හරහාට හිතන කෙනෙක්, වෙනස් විදියට හිතන කෙනෙක්. ලෝකේ ගලාගෙන යන පැත්තට ගලාගෙන යන්නේ නෑ. එයා ටික වෙනස් ගමනක් යනවා. දැන් බුදුහාමුදුරුව පටිසෝතගාමි ගියා, අනුසෝතගාමි ගියේ නෑනේ, පටිසෝතගාමි ගියානේ. වෙනස් පැත්තකට ගියා. දැන් ඔයාත් උත් ඇවිල්ලා තියෙන්නේ පටිසෝතගාමි යන්න. එහෙමනේ? යන්න ආසාව නම් තියෙනවා. එල්ලගත්ත මලු වැඩි. කන්දක් නැගෙද්දි, දුර බැහැරක් යද්දි ගොඩාක් මලු දාගෙන ගියාම මොකද වෙන්නේ? ඒ ගමන යන්න බෑ. බර වැඩි. ලොරියකට වුණත්, බස් එකට වුණත් දරන්න බැරි බරක් පැටවුවොත් කඩු ගන්නා වැනි කඳු ඇද ගන්න බැරි වෙනවා. කතාව ඇත්තනේ නේ, හයිය නෑනේ. ඒ නිසා ඉස්සෙල්ලාම හිතෙන් තියෙන බර නිදහස් කරගන්න ඕන. හිතේ තියෙන බර නිදහස් කරගන්න ඕන, සැහැල්ලු වෙන්න ඕන තමයි. දැන් ඔබ සැහැල්ලුද? මං කියන්නේ හැමදාටම සැහැල්ලු වෙන්න බැරි නම් දැන් මේ මොහොතට සැහැල්ලු වෙන්න. මේ මොහොතට සැහැල්ලු වෙන්න, මේ කාලය තුල සැහැල්ලු වෙන්න. කිසිවක් නැති කෙනෙක් හැටියට සැහැල්ලු වෙන්න. කිසිවෙක් නැහැ, කිසිවක් නැහැ.
පින්නතුනේ ලෝතුරා නිවන්, බුදුරජාණන් වහන්සේගේ ලෝතුරා නිවන් මඟ ගමන් කිරීම තලං පහසු, ලෙහෙසි, සුන්දර, චමත්කාර මගක් වෙන නෑ. කිසිම දෙයක් වෙනුවෙන් උත්සාහ කරන්න ඕනේ නෑ. කිසිම දෙයක සිහිය පිහිටවන්න ඕනේ නැහැ. කිසිම සංකල්පයක පැටලෙන්න ඕන නැහැ. කිසිම දෘෂ්ටියක් උපාදානය කරන්න ඕනේ නැහැ. කිසිම වචනයක් උපාදානය කරන්න ඕනේ නැහැ. කිසිම ජීවන රටාවක් වෘතයක් අල්ලගන්න ඕනේ නැහැ.
කිසිම දෙයක් වෙනුවෙන් කර්මය ක්‍රියාත්මක කරන්න ඕන වෙන්නේ නැහැ. ආධ්‍යාත්මිකව විවේකයව සිටින්න නිකං ඉන්න ඔච්චර අමාරුද? ආධ්‍යාත්මිකව නිකං ඉන්න ඔච්චර අමාරුද? ජීවිතේ නිකං ඉන්න ඔච්චර අමාරුද? සැහැල්ලුවෙන් ඉන්න ඔච්චර අමාරුද? කොච්චර ලේසිද ඒක? ලෝකේ දේවල් සමග ඇලෙන්නේ නැතුව ඉන්න, අල්ලන්නේ නැතුව ඉන්න එක කොච්චර අමාරුද? ඔළුවේ තියෙන මලු සියල්ල බිමින් තියලා, හිතේ තියෙන මලු සියල්ල බිමින් තියලා, සංකල්ප මලු, දිට්ටි මලු සියල්ල බිමින් තියලා, විඥාන විවේකීව තබලා, සංඥා විවේකීව තබලා, සිත විවේකීව තබලා, ඉඳුරන් විවේකීව තබලා, විවේකීව තබුවාම සංවර වෙනවා. කොච්චර ලස්සනද, සැහැල්ලුද? දරාගත්ත දේවල්, ඇලිච්ච දේවල් තමයි දුක දෙන්නේ. ඇලුන දේවල් වල තමයි ගැටෙන්නේ. ඇලෙන තරමට ගැටීම, ගැටීමේ තරමට ඇලීම. ඒ සියල්ල බහා තබලා බිමින් තියලා කොච්චර සැහැල්ලුද? බලුබෙටි ඔළුවේ තියාගන්න නැතුව බලුබෙටි ඈතට විසි කරලා පැත්තකින් දියලා ඉන්න ඕන.
හොඳයි සාදු සාදු බුදුරජාණන් වහන්සේ සොයාගත්ත ඒ කන්සන්ට්‍රේෂන් එක එහෙම නැත්නම් ඒ ඒකාග්‍රතාවය හරි පුදුමයි පින්වත්නි හරි පුදුමයි සමත භාවනා ඒකාග්‍රතා හරි ලේසි හරිම ලේසි එක පේන දෙයක් අරමුණු කරගන්න පුළුවන් දෙයක් දැනෙන දෙයක් සංවේදී දෙයක් එක්ක එකතු වෙලා දහසකුත් අරමුණු අයින් කළ එක අරමුණක බැඳෙනවා බඳවනෝ සිත ඒක තමයි සමත භාවනා කියලා කියන්නේ ඒක තේරුණාද දැන් හුස්ම කෙරෙහිම බැඳිලා ඉන්නවා හුස්ම තමයි ලෝකය පැහැදිලිනේ ඒක තමයි සමත මොනවා හරි ඉලක්කයකට තියෙනවා ඊට පස්සේ කසීනත් එහෙමයි අරමුණක බැඳෙන්නද ලේසි අරමුණක කිසිවක නොබැඳී ඉන්නකද ලේසි ඇත්ත වශයෙන්ම අරමුණක බැඳෙන එක ගොඩාක් වෙහෙස වෙලා පවත්තන්න ඕන දෙයක් ඒකත් අමාරු දෙයක් අරමුණක නොබැඳී ඉන්න එක තමයි ලේසි හැබැයි ඔක තෝරගන්න බෑ ඔන්නෝක වෙලා තියෙන්නේ දැන් අපි වාහනේ කැඩිලා ස්ටාර්ට් වෙන්නේ නැතුව බලලා හරියන්නේ නැහැ අපි අරගෙන එනවා මැකැනික් කෙනෙක් මිනිහා කියනවා මං එන්නම ගන්නවා 1500ක් ඇතර ඉඳලා වැඩේ හැදීරේට ගන්නවා කියලා කියනවා ආපෝ කමන්නේ කීයක් ගත්තත් ඇවිල්ලා වගේ වාහනේ හදලා දෙනවා මේ හිටලා තියෙන්නේ කියලා කියනවා මිනිහා එනවා මිනිහා ඇවිල්ලා වැඩි දෙයක් කරන්නේ නැහැ නිකන් මිටියෙන් තට්ටුවක් දානවා බැටරියට දැන් ගන්න බලන්න මාත්‍යා එහෙම නැත්තම් නෝන ගහන්න කිව්වා කර කර ගාලි ස්ටාර්ට් වෙනවා කීයද ගන්න වැඩේට 250යි ආවට 1500යි ඔක්කොම 1750 දෙන්නකෝ තමසේ අර තට්ටුවක් දාන්නවලද ඔයි මගෙන් 1750ක් ගන්න කියලා දැන් අහන්න බෑ හැබැයි මොකද්ද කරේ තට්ටුවක් දාන්න එක වගේ සුළු දෙයක් තිබ්බේ තේරුණාද දැන් ඔය අර නැවක් හදන සිද්ධියකත් ඔහොම එකක් වෙලා තියෙනවා නැවක් ස්ටාර්ට් කරගන්නම බැහැලු ඉතින් නැව හිටලා දාන්න ඉංජිනේරුවෝලු වැඩ දාලා ඔක්කොම බැලුවා හරියේ නැහැලු ඉතින් ආවලු පැරණි ඉංජිනේරුවෙක් ඉන්නෝ වයසක එක්කෙනෙක් ඒ බාස් නම් ඕකට හොඳම කියාපු එක්කෙනා මිනිහා ගෙන ආවොත් හරි කියලා කිව්වලු ඉතින් මිනිහා ආවලු ඇවිල්ලා පොඩ්ඩක් ඇජි මේ වටපිටාව බලලා එක කූඤ්ඤයකට ඔය වගේ මිටියෙන් තට්ටුවක් දැම්මලු දාල නැව ගහන්න කිව්වලු ස්ටාර්ට් වුණා නේද හරිද මේක බිල කීයද කියලා ඇහුවාම ඩොලර් 10000ක් දාලා මගේ බිල හැටියට ඩොලර් 10000ක් ඕන කිව්වලු දැන් දවසේලාට තට්ටුවක් දානකොට ඔය 10000ක් ගන්න ඕනද කියලා ඈ කිව්වලු නෑ ඒ මගේ ගාන ඩොලර් 100යි අනිත් 9000 ඒ අනිත් ගාන ඔක්කොම ගාන දැනුමට තමයි අනිත් ගාන ඒකට අනිත් ගාන දැනුමට වැඩේට 100යි ගන්න මම ඉතින් අතෙන්ටත් එහෙමයි එතකොට අපිට හිතෙනවා අයියෝ සුළු වැඩන්නේ තිබ්බේ ඔයත් අන්න කවදා හරි ධර්මයේ වැටහිච්ච දවසට තේරෙන්නේ ඕකමයි අපරාදේ මෙච්චර කාලයක් බණ ඇහුවා පෙට්‍රෝල් පුච්චගෙන ගිහිල්ලා බණ ඇහුවා මේ පොඩි දෙයක් තිබිලා තියෙන්නේ මේ පොඩි තට්ටුවක් දානවා වගේ වැඩක් නෑ ඇත්තටම ඇත්ත හැබැයි ඒ තට්ටුව දහන්න අපි කීවට කී අර ඒ මිනිස්සයා හරි ඇවිල්ලා ඒ තට්ටුව දාන්නේ මාර දැනුමකින් එනයි මේ මිනිස්සු හැමදැනම තට්ටු කර කර යන්න බෑ. ඒ මිනිස්සු පොඩ්ඩක් ඒක වට පිටා බැලුවා එක තැනකට තට්ටුවක් දැම්මම වැඩ. ඒ තට්ටුව ඇතුලේ හැබැයි ලොකු දැනුමක් තියෙනවා.
ලොකු නොලෙජ් එකක් තියෙනවා. මේ තට්ටුව දාන්න බෑ, ඒ දැනුම නැත්තම්. ඒ වගේ සුළු දෙයක් තියෙන්නේ මේ ලෝකේ හැම කෙනෙකුටම සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. ඉතාම සුළු දෙයක් තියෙන්නේ, සූක්ෂම දෙයක් තියෙන්නේ. අපි මේ පඬිතුයෝ වගේ කියවනවා කියවනවා කියවනවා, ඔයත් වහගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා, මට කියවලා එපා වෙලා, ඔයත් අන්න අහගෙන ඉන්න එපා වෙලා, දැන් අද දවසට එක පිට දවස් තුනක් කියවනවා. ඔයත් උදේින් හිරිගිතක් නැතුව අහන් ඉන්නවා, මාත් උදේින් හිරිගිතක් නැතුව කියවනවා නේ. ඉතාම සුළු දෙයක් තියෙන්නේ. වැඩි කියන්නේ අර නැවේ ඉංජිනේරුවන්ට වගේ මේක අහුවෙන්නේ නෑ. දැන් නැවේ ඉංජිනේරුවන්ට ඕක අහුවෙන්නේ නැති නිසා තමයි අර නිකන් පැත්තක කම්මලක හිටවු මිනිහෙක් ගෙනාව නැව් බාස් කෙනෙක් පරණ කෙනෙක්. කියලා කිව්ව මිනිහ නම් මහා අමුතු බාස් කෙනෙක්, මේ මිනිහ නම් හොඳයි සර්, මේකට අපි කොහොම හරි මිනිහා ගෙන්න ගමු කිව්වා. එනවා පොඩ්ඩක් වටපිට බැලුවා, ගැහුවා මිටිකෙන් එක තැනකට තට්ටුවක් වැඩි වැඩ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඔයත්තන්ගේ අර ඉංජිනේරු ඥාණයෙන් මහා පෘතුල විදියට ඒක බලන සිව්ම බලන්නේ. තේරුණාද? දැන් අර යුද්ධ දිහා බැලුවාම අර සෙලින්කි පුටින්ගෙන් ඉල්ලම් කන්නේ එක වචන දෙකකින් යුද්ධයක් ඇති නොවි නතර කරගන්න තිබුණු රටක්. මොනවද ඒකට කියන්නේ? ඒ රටට යුක්‍රේනේ වචන 10ක් යන්නේ නැතිව යුද්ධයක් නැතුව පවත්ව ගන්න තියෙන රටක්. ඊළඟ කනෝ ඒ වචන දෙක දන්නේ නැති නිසා තේරෙන්නේ. දැන් මේ ඔය හීරේවල් වල හිමින්නව නේද මිනිස්සුත්? ඒත් එහෙමයි. උන් ඒ පාවිච්චි කරන්න ඕන දැනේ අවශ්‍ය වචනේ පාවිච්චි කරලා නැහැ. තේරුණා නේද? ඒ නිසා තමයි ජීවිත කාලයම හිරේ, එහෙම නැත්තම් මේ ලුංගස්. ඇයි? වචනය අදාළ තැනදී අදාළ විදිහට පාවිච්චි කරලා නැහැ. ඒක කොල්ලෙක් ඉන්නවා, තරුණ කොල්ලෙක්. මං අහුවා, ඇයි උඹ හිරේ? අන්නස මගේ නෝන ගියා කඩේට. කඩේට ගියාම කඩේ ඉන්න කොල්ලෙක් මගේ නෝනට ටිකක් අනවශ්‍ය විහිළුවක් කළා. ගෑණි දුවගෙන ආපු ගමන් ඉන්නෝනේ සමහර ගෑනු මිනිහා හිරේ යවන්න බලාගෙන ඉන්න අය. කිව්වා මිනිහට පොඩ්ඩක් ලොකු කරලා ආවල් එක්කෙනා මෙහෙමයි මට මෙහෙම විහිළුවක් කරා කියලා. මූත්‍යක් සාවේස වෙලා ගිල්ලි වෙරලා අරුවෙන් යවුවා, "අයි තෝ අපේ ගෑනු මේ විහිළු කරේ" කියලා. මූත් තල්ලු කළා, තල්ලු කරාම ගිහිල්ලා වැටිලා ගල ගැහැපිලා මූ මලා. තේරුණාද? මේ යකාගේ උසාවියේදී අහලා තමුසේ වැරදිකාරයද නේ වැරදිකාරයද කියලා මේ යකා කියලා ඌ වැරදිකාරයා කියලා. ඉතින් ඌ හිරෙන්නේ නැතනද? ඊළඟට ඉතින් අර ගාරුණාද ගහලා දැම්ම මූට එල්ලුම් ගස්. ඇයි ඌ වැරදිකාරයනේ? ඇත්තම කතාව කියතොත් ඌ එහෙම මිනිස්සෙක් මරලා නැහැ. ඌ නිකන් මොකද කියලා අහන තල්ලු කොල්ල විතරයි තියෙන්නේ. ඉස්සෙල්ලා ගිහිල්ලා වැටිලා මේ වෙලයි තියෙන්නේ. ඉතින් මං කිව්වද අයියාගු අපිටවත් තමුසෙ බේරගන්න බෑනේ, තමුසෙ වැරදිකාරයෙක් කියලා විලි අරගෙනනේ. තමුසෙ එහෙම දෙයක් ඉදාමදා කරේ නැත්තම් තමුසෙ ඒක කියන්න තිබ්බනේ ඒ වෙලාවේ. ඒදින් ස්වාමින්වහන්සේ ඉතින් මං තල්ලු කළානේ, ඉතින් මං ඒක නිසා කිව්වා. ඉතින් මං කිව්වා ඔබ දැනගන්න බෑ නීතිය ස්වභාවය ක්‍රියාත්මක වෙන විදිය. ඉතින් අපරාධේ. එතකොට ඒ වගේ සමහර පුංචි හැරවුම් ලක්ෂ කරගන්න දන්නේ නැති නිසා මිනිස්සු අපායට යනවා. දැන් සමහර පව් වලින් සමාව ගත්තනම් එයාට ඒ අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. එක වචනෙන් සමාව ගන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් ඒක කරේ නැහැ, කරන්නේ නැහැ. දැන් දේවදත්ත වුණත් අවසානේ සමාව ගන්න ආපු නිසානේ එයාට සෑහෙන අපාය කාලේ අඩු වුණේ. තේරුණානේ? එමුනේ කියලා තියෙනවා. ඒ ඒ ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ පොඩි දෙයක් තියෙන්නේ, ඒ පොඩි දේ වෙනස් කරගන්න දන්නේ නැති වුණාම අමාරු වැටෙන හැටි මම මේ කියන්නේ හැම පැත්තකින්ම. ජීවිතේත් එහෙමයි, සසරත් එහෙමයි, නිවන් දකින්න එකත් එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ ළඟ මෙහෙම ධර්ම දේශනා අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මා මේ ස්වාමීනි මට මේ ගෙදර වැඩ කටයුතු ටිකක් තියෙනවා, මේ දරුමල්ලෝ බලාගෙන ඉන්නෝ කියලා නැගිටලා යනවා සමහර මිනිස්සු. බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුරු කැඳවල කියන බලන්න අර මානවකේ ඇවිල්ලා මෙතන මගෙන් හොඳ ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරමින් හිටියා. තා විනාඩි කියලා කියන්නේ තා පොඩි වෙලාවක්. එහෙම දැන් විනාඩි කියලා වලින් දැන් කාලේ කිව්වට පොඩි වෙලාවක් තම සුළු මොහොතක් මෙයා මෙතන තව ධර්ම කාරණා දෙකක් පැහැදිලි කරගත්තා නම් අර මිනිස්සයා සකදාගාමි මාර්ගඵලයට පත් වෙනවා. සමහර තැන්වල සෝවාන් මාර්ගඵලයට පත් වෙනවා අහවල් කෙනා කියලා තියෙනවා. දැන් බලන්න අර මිනිස්සයා අර විනාඩි පහ මිස් කරගත්තා. අපි ළඟටත් ඇවිල්ලා එහෙත් එහෙමයි. මේ අවසාන කාරණේ දෙකේ යාට මේ කාරණේ විසඳගත්ත ගමන් අපි දකිනවා මෙයා මේ අවබෝධයට පත් වෙනවා කියලා. පුදුම වාසනාව කියලා කියනවා ඒ අවසාන කාරණේ විසඳ ගන්න නැතුව යනවනේ. බලන්න එක කාරණේ තිබ්බේ ඒ කාරණේ විසඳ ගත්තා නම් ඒ මිනිස්සයා උතුම් මාර්ගයේ භූමියටපත් වෙනවා, සදාකාලික සංසාරේ අපායකටපත් නොවෙන. ඒ කාරණේ විසඳ නොගත ගත්තම මමම සංසාරේ අපායට උනත් යන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටියක උනත් ඉපදෙන්න පුළුවන්. ඔබට තේරෙන්නේ සමහර වෙලාවල් වලට ඔබ දැන් ඉන්නේ ඊටාම මේ ආර්ය භූමියේ අභියසද නැද්ද කියලා ඔබට තේරෙන්නේ නැති වෙතේ. අන්න ඒකට තමයි සිහිය අවදිය වුණ. ඒ අභියස ඉන්නකොට, ඒ අවස්ථාවට සමීපව ඉන්නකොට ඒ අවස්ථාව කිසිසේම මිස් කරන්න හොඳ නැහැ. දැන් මම ඊයේ දවසේ 22 වෙනි සංවත්සරේ මේව කළා. එදා මම ධර්මයට නොගියනම් මං එදා සාකච්ඡාවක් ඉල්ලුවේ නැත්තම් මං ඒ අහන කාරණයට හරියටම නිවැරදිව උත්තර හා සිහියෙන් කල්පනාවෙන් නොදුන්නනම් මම ඉල්ලගත්තේ බොහෝම පොඩි කාලයයි. පැය දෙකක්වත් සාකච්ඡාවට කියලා වාඩි වුණාට මම වචන 25ක් කතා කරන්න උන්නේ නැහැ. වචන දෙකෙන් සියල්ල පෙරළුණා. ඇයි ඒ? මල් ළඟ තිබුණේ එක පොඩි පොඩි පිටුවක් කරලන්න විතරයි. මම පොතේ ඔක්කොම පිටු කියවලා, කවරෙත් කියවලා, ඇතුළත් කියවලා අවසාන පිටු විතරයි තිබ්බේ. තේරුණාද? ඈ කවරෙත් කියවලා, පොතත් කියවලා, පොතේ අවසාන පිටුව විතරයි තිබුණේ. ඒ පිටුව පෙරළුවා එච්චරයි. එතකොට සායනාත් අපිට ඇත්තොන්ට ඉතින් තාම කවර කියවලද දන්නෙත් නැහැ. ඉතින් බලන්න ඕන පොතේ මැදක් හරියට කියපු අය ඉන්නවා, අග වෙනකන් කියවපු අය ඉන්නවා, මෙතන අවසාන පිටු කීපේ කියවන අයත් ඉන්නවා, අවසාන පිටුවේ ඉන්න අයත් ඉන්නවා, මුළු පොතම කියවපු අයත් ඉන්නවා. ඉතින් එහෙම ඉන්නවා. තාම පොත නිකන් කියවන්න ගත්ත විතරයි වගේ අයත් ඉන්නවා. හැබැයි කියවන්න ඕන. මොකද්ද මේ පොත? ජීවිත පොත. කඩෙන් සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. හැමතිස්සෙම අරන් ඇවිදින්නේ. හරිද? ජීවිත පොත. කඩෙන් සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. හැමතිස්සෙම අරන් ඇවිදින්නේ. ඔබට මෙතන ඉඳන් පිටකොටුවට දන ගාලා ගිහිල්ලා එන්න පුළුවන් නම් අද සෝහන් වෙන්න පුළුවන්. කවුරු හරි වැඩේ ලෑස්ති වෙන අන්න එළියට බහින්න ධන ගන්න ඕන මෙතන ඉඳලා පිටකොටුවට. පිටකොටුවට ධන ගාලා එන්න ඕන. ආවහම මම බණපදයක් කියනවා. ඒ බණපදෙන් ඔබ අනිවාර්යෙන් මාර්ගඵලයකටපත් වෙනවා. කෝ අභියෝගේ බාර ගන්න කෙනෙක් බොරුවට නෙමෙයි. හැබැයි ඇත්තටම ධන ගන්න වෙනවා. සෙරප්පු කකුල් වල තියන්නත් බෑ, කුඩේ හින්නත් බෑ, මොකවත් නැහැ. නිකන් ධන ගන්න විදියට ධන ගන්න ඕන. කෝ අභියෝගේ බාර ගන්න කෙනෙක් ඇත්තටම බාර ගන්න වෙනවා. හැබැයි ඉතින් මං ධන ගාවනවා. පුළුවන්, පුළුවන් දන ගන්න පුළුවන්. රැට ටික ටික දන ගන්නද කියලා අහන්න එපා. මේ එක මාත්‍රියක් ඉන්න එහෙමයි. භාගේ භාගේ දවස් දවස් දන ගන්නද කියලා අහන ඒවා බෑ. දන ගන්න ඕන එක දිගට දර ගන්න ඕන. ආයි එක නිකන් උඩ කියලා අහන්න මේ රැට රැට දන ගන්න එහෙම බෑ. දන ගන්න ඕන දන ගන්න. කෝ එක්කෙනෙක්ද ඉදිරිපත් වෙන්නේ නැහනේ නේ? කෝ පුළුවන්ද යන්නට? පුළුවන් ඈ බෑනේ. ඒකද කියන්නේ වැඩන්නේ ඇත්තෝ. මට දුන්නනම් ඒ සමයේ හයියෝක මොකද අභියෝගේ මදි. මම ලංකාව වටේ දන ගාලා එනවා කියලා මං ගන්න අභියෝගේ ගානෝ. ඔව් ගානෝ දන. මොකද ඒ තරම් මට අත්‍යවශ්‍යතාවයක් තිබ්බා සත්‍ය අවබෝධය සඳහා. පිනතුරි මම ලංකාව දාලා හිමාලය යන ලෑස්ති වුණේ. පාස්පෝර්ට් පවා මං හදලා ගෙනල්ලා තියාගෙන හිටියේ. ඒකටම පාස්පෝර්ට් එක හැදුවා. මං අඳුරන මහත්තයෙක් මට ගිහිල්ලා ඒක හදලා ගෙනල්ලා දුන්නා. ඉන්දියාවේ යන්න හිටියේ ලංකාවේ කොහොක්වත් දහම නැත්තා. හිමාලේ හරි යනවා, කොයි හරි යනවා, කොයි කැලේක හරි යනවා, මොන රටක හරි යනවා. ඒ කියන්නේ පිනතුනේ මට ලංකාව වටේ වුණත් දන ගන්න පුළුවන්. ඔය හිමාලේ යනවායි කියලා කියන්නේ, කැලෑවල් වල යනවායි කියන්නේ, ඒ පොඩි අභියෝගයක් ගන්නවායි කියන සෙල්ලමක් නෙමෙයි. හොඳයි කොටින්ට කියලා කව ගන්න වෙන්නේ ඈ, හුරුන්ට කියලා පොළු පාරවල් කන්න වෙනවා, නැතයි පය තියෙන කඩා වඩා ගන්නවා. ඒක ජීවිතය අතහැරලා ගන්න අභියෝගය. සිද්ධාර්ථයන් කොහොම අභියෝගයන්ද ගත්තේ? ජීවිතේ දෙවෙනි කරලා ධර්මයේ මුල් කරලා, මරණය දෙවෙනි කරලා ධර්මයේ එක කරලා ගත්තේ අභියෝගය. ඒ නිසා එහෙම ගත්ත අභියෝගයකට පිනතුනේ මෙහෙන් වඩාත් ගැහම පිටිපස්සේ ඇටක් නාරටි කොඳු නාරටි අහුවෙන මට්ටමට මේ ඇඟ දිราපත් කියලා ගිහිල්ලා මේ නිකන් සර්පිනාවක් ගහනවා වගේ බටන් වගේ මේ ඉල ඇට ටික අහුවෙද්දි පෙනෙද්දි අර තියෙන්නේ මේ නේද දුෂ්කර ක්‍රියා රූපේ තියෙද්දි ඔතනක් තිබ්බ එක මේ තියෙන්නේ පෙන්නලා. එතකොට ඒ අභියෝගයේද ලේසි ලංකාවට දන ගන්න එකද ලේසි? ලංකාවට දන ගන්නෙමයි කියපු එකේදී මම තහනම් කළා නෑ, කන්න තහනම් කළා නෑ, බොන්න තහනම් කළා නෑ, මොකවත් නෑ. හොඳට කකා බීබී දන ගන්න පුළුවන්. දැන් ඒ අභියෝග දෙක දුන්නොත් අර සයවරුද්දරක් දුෂ්කර ක්‍රියාවේ තියෙන ඒ අභියෝගේ ස්වરૂපයත් එක්ක සිද්ධාර්ථගේ ඒ අභියෝගේ බාර ගන්නවද මේ බුද්ධත්වයේ මාර්ගයටපත් වෙන්න මේ ලංකාවට දන ගන්න එක බාර ගන්නවද? එවනුත් බාර ගන්නවනේ. අර දෙක දෙක සමාන කරොත් එහෙම ලංකාවට දන ගන්න එක ආර ගන්න. ඒ නිසා ධර්මයේ කෙරෙහි වන අත්‍යවශ්‍යතාවය මතුවෙලා නැහැ. ඒක නිසා සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වීරිය අවශ්‍ය ප්‍රමාණයට මතුවෙලා නැහැ. ශ්‍රද්ධාව අවශ්‍ය ප්‍රමාණයට මතුවෙලා නැහැ. ප්‍රඥාව අවශ්‍ය වෙලා තරමට මතු වෙලා නැහැ. නිවන් දකින්න මොකද කරන්න ඕන දැන් ඔබ තේරුම් කරගත්ත විදියට කියන්න බලන්න ඔබට තේරෙන විදියට කියන්න මං හරි කිව්වත් කමන්නේ වැරදි කිව්වත් කමන්නේ කියලා හිතලා තමන්ට තේරෙන විදියට කියන්න මට ගැළපෙන්න කියන්න එපා නේද කියලා අහන්න එපා තමන්ට තේරෙන විදිය කියන්න ඒක තමයි වඩා වැදගත් සත්‍ය අවබෝධයට එහෙම නැත්නම් නිර්වාණ අවබෝධයට එහෙම නැත්නම් ආර්ය මාර්ගය අවබෝධයට ආර්ය මාර්ගයටපත් වීමට අපි මොකද්ද කරන්න ඕන මොකද්ද පිළිවෙත කියලා තමන්ට තේරෙන දේ වචන ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන් පැහැදිලි වචන පාවිච්චි කරලා කියන්න බලන්න තමන්ට තේරෙන විදිය ඒක එකිනෙකාට එකිනෙකාට එක එක විදියට තේරෙන්නේ ඒකට කමකුත් නැහැ හැබැයි විදිය එක වුණත් ඒක සමාන වෙන්නත් පුළුවන් කියන විදිය වෙනස් වුණාට කාරණේ සමාන වෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. බලන්න කියන්න කීප දෙනෙක්. මැනේට කොහොමද වැටෙන්නේ? ක්‍රියාවක් අවශ්‍ය නැහැ. සිත තේරුම් ගන්න තමයි අවශ්‍ය කරන්නේ. එහෙමද? තමන්ගේ සිත තමන් හඳුනා ගන්න ඕන. තමන්ගේ සිත සයමන් හඳුනා ගන්න. ඉතින් සිතේ මොනවද අප්පා හඳුනා ගන්න දෙන්නේ? සිතක් කියන එක ක්ෂණයක් ගානේ පහළ වෙවි නැති වෙනවා නේද? පහළ වෙවි නැති වෙනවා. අනිත්‍ය ස්වභාවය කියලා එකක් තියෙනවා. තියෙනවා කියලා එකක් නැහැ. ඈ? පවතින දෙයක් නැහැ. නැති එක තියෙනවා. නැති එකක් නැහැ. හ්ම්? නැහැ කියලා හේකුත් නැහැ. තියෙනවයි කියලා හේකුත් නැහැ. දැන් ඉතින් එතකොට අපි කොහොමද භාවනා කරන්නේ? හත්වලාම වෙච්ච දෙයට මක් කරන්නද? ඔන්න ඕකම වඩන්න. අපේ ડોක්ටර් හත්වලාම වෙච්ච දෙයට මක් කරන්නද? ටික වෙලාවක් ඉන්නවා හත්වලාම වෙච්ච දෙයට මක් කරන්නද? ඒක තියෙනව නේද ලොකු අරුදන්නේ? දැන් වෙච්ච දේවල් ටික වෙලානේ තියෙන්නේ. ඉතින් වෙච්ච දෙයට මක් කරන්නද? මෙච්චර කාලයක් වැරදුනාට මක් කරන්නද? ටික වෙලාවක් ඉන්නව හත්වලාම වෙච්ච දෙයට මක් කරන්නද? මෙඩිටේෂන් එක ඒක ලස්සන භාවනාවක්. බලන්න කරලා දවසක් කරලා බලන්න ඕනේ. ටිකක් වෙලා ඉන්නව කට්ටියන් ඉදියත් කවන්න බාර යන අයටත් එක්ක ඇහෙන හත්වලාම වෙච්ච දෙයට මක් කරන්නද කියලා කියනවා. ළමයි හැරෙ මේ උනත් ඒ ගිහිල්ලා යාන් හිටියට ගවන්නේ හද වෙච්ච දිනවා කරන්නද කියලා භාවනා කරන්න මං හිතන්නේ ඔබතුමියට ඒකේ පසුබිම ඔක්කොම තේරෙනවා නියම මෙඩිටේෂන් එකක් වේවි පුදුම දෙයක් ඔබතුමියට දැනේ මොකද කර්මස්ථානේ වෙච්ච දිනවා කරන්නද ඔබේ කර්මස්ථානේ ඔකයි ඊළඟ වතාවේ එනකම්ම ඔය භාවනාව කරලා එන්න අපූර්ව අත්දැකීමක් ලැබේ ඔබට. වැදෙන්නේ ඒක ඒක දිගටම කරන්න. ඒක ඇතුළේ තියෙනවා. වෙච්ච දෙයි කියලා කියන්නේ වෙච්ච දේවල් ටිකට. හත්වලාම වෙච්ච දෙයට මක් කරන්නද? මොකද කරන්න තියෙන්නේ ඊළඟට? ඒක අනිත් අය කරන්න යන්න එපා. ඒගොල්ලන්ගේ පොට යන ඕක කරන්න කියොත්. එතුමියට ඒක කරගන්න දෙන්න අනිත් අයට මම වෙන එකක් දෙන්නම්. කියන්නකෝ බලන්න අනිත් අයත් ඊට පස්සේ මම ඒගොල්ලන්ට දෙකක් දෙන්නම්. නිවන් දකින්න කරන්න තියෙන්නේ ආසාවල් හිතෙන් අයින් කරන්න ඕන. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? මං අහන්නේ ඉතුරු වෙන්නේ මොකද්ද කියලා. දැන් අන්‍ය කොරොස්සෙලා දැන් හරියට උත්තරයක් එන්නේ දැන් කියන්න ඕන ඔබතුමිය භාවනා කරන්න ඕන හත්වලාම වෙන්න යන දෙයට මක් කරන්නද අතමේ භාවනා කරන්නේ වෙච්ච දෙයට මක් කරන්නද ඔබතුමිය භාවනා කරන්න ඕන හත්වලාම වෙන්න යන දෙයට මක් කරන්නද මට එහෙම තමයි තේරෙන්නේ උත්තරේ හැටියට ඒක තමයි තේරෙන්නේ තේරෙන නේද හත්තලාම වෙන්න යන දෙයට මක් කරන්නද කියලා සතියක්ම භාවනා කරන්න ඔබතුමගේ ප්‍රඥාව ඊට වඩා වැඩිලා දියුණු පමුණු වේවි හරිනේ ආ ඊළඟට ડોක්ටරත් භාවනාවක් ඕනද කියන්න බලන්න ඒ භාවනාව ප්‍රබුද්ධ මදිද හොඳ මදිද භාවනාව ප්‍රබුද්ධකම් හොයන්නේ නැහැ ගුරුවරයා දුන්න නම් ඒක කළා එච්චරයි ජූලපන්දකට රෙදි ගෑල්ලක් දුන්නාම මම මොකටද මට රෙදි ගෑල්ල දුන්නේ මොකටද පිරිමදින්නේ ඌව කතන්දර නැහැ දුන්නා ඒක කරනවා එච්චරයි ඒ වගේ තමයි ආයේ දුන්නොත් ඒ දේ එච්චරයි ඒක කරන්න කමන්නේ ඒක ධර්මයේ දකින්න හරි දකින්න මාර්ගයේ පෑදෙන්න හරි ඔළුවේ තියෙන එක පැටලෙවිල්ලක් හරි ලියා ගන්න හරි ඒක උපකාරක වෙනවා තේරුණා නේද ඊට පස්සේ හැමදාම ඕක සදාකාලික භාවනාව කරන්න ඊළඟට දෙන උත්තරත් එක්ක ආයි භාවනාව අපි කර්මස්ථානය චේන්ජ් කරලා දෙනවා දැන් ඒ නිසා වෙන්න යන දෙයට මක් කරන්නද වෙච්ච දෙයට මක් කරන්නද හරිනේ ඔව් ඒක තමයි මෙඩිටේෂන් එක. මොකද කරන්න ඕන? හොඳ විදර්ශනායි සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කළා. මමයි සිතයි කියන එක මොකද්ද මොකද්ද? මමයි සිතයි කියන එක වෙන් එතකොට මේ හිත කියන්නේ කවුද මම කියන්නේ කවුද හා මමයි සිතයි කියන්නේ දෙන්නේ එතකොට මම කියන කෙනාගේ ස්වરૂපය මොකද්ද? ඥානි දෙන්නේ මේ භාවනා කර්මස්ථාන දෙක වැඩුවත් කමන්නේ දැම්ම ඉඳලම එකෙන් නුවණ පෑදෙනවා. දැන් මේ මේ ડોක්ටර් කර්මස්ථානයක් දෙන්න හදන්නේ. ඔව්. එතකොට මම කියන්නේ කවුද? හිත කියන්නේ කවුද? මමයි හිතයි කියන්නේ වෙන වෙනම වැටුණා. මම කියන්නේ කවුද? හිත කියන්නේ කවුද කියලායි මම අහුවේ. සිත දුරු කරන්න කවුද කරන්නේ? ඔව් සිත දුරු වෙන්න දේශනා අහනවා. හා මායාවක් කියන එක තේරෙනවා මායාවක් නම් අපි මොකද කරන්න ඕන මායාවක් පස්සේ දුවන්න හොඳ නැති බව ඒ මායාවක් සත්‍ය ලෙස නොගත යුතු බව මායාවක් පසුපස නොයා යුතු බව හැඟ වෙනවා. මායාවක් කියලා තේරුම් ගත්තොත් අපි ඒක පස්සේ දුවන්නේ නැහැ. බොරුකාරයෙක් කියලා තේරුම් ගත්තොත් අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. නොවටිනා දෙයක් කියලා තේරුනොත් අපි ඒක මිලට ගන්න නැහැ. ඒ වගේ තමයි. මායාවක් නම් අත්හැල යුතු ධර්මයක් කියන එකයි ඒකෙන් වැටහෙන්නේ. ඒ වුණාට ඔතන තියෙන පටලැවිල්ල මොකද්ද? දැන් ඔබතුමියට දැන් කර්මස්ථානයක් දෙන්න වෙලා තියෙන්නේ. ඔබතුමියගේ කර්මස්ථානය තමයි උන්නද්දාහයි මලද්දාහයි. අදියා භාවනා කරන්න ඕනේ. මොකද උන්නද්දාහයි මලද්දාහයි දෙකම 1000යි වදේ. ඔක්කොම රුපියල් 2000යි. උන්නද්දාහයි මලද්දායි. ඒක කතන්දරේ ඔබතුමියට ෆීල් වෙනව නේද? ඔය අනිත් අය එහෙම කරන්නේ නැහැ භාවනා. පොට යනවා හොඳේ. ඒ අදාළ කෙනාට විතරයි මේ බෝතලේ හැටියට මූඩිය දෙනවා වගේ මේ භාවනාව දෙන්නේ. වෙන අයගේ බෝතල් වලට ඔය ඔක්ක හරියන්නේ නැහැ. වෙන බෝතල් නේ තියෙන්නේ. දැන් එක එක අයට එහෙම නිසා අනුන්ගේ බෝතල් වල පේන වලින් තමන්ගේ බෝතලේ වහන්න බෑ. ඒ වගේ තමයි. ඒ දෙනාට දෙන කර්මස්ථානේ එයාට විතරයි. මොකද්ද උන්නත් 1000යි මලත් 1000යි. දැන් අනිත් දෙන්න එහෙම නිකන් අරකිනුත් කළා බලන්න ඕන භාගයක් කියලා එහෙම කරන්න එපා. තමන්ගේ දීපයක විතරයි කරන්නේ. වෙච්ච දෙයට මක් කරන්නද වෙන්න යන දෙයට මක් කරන්නද? උන්නත් 1000යි මලත් 1000යි. ඔබතුමියට ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ තුලින් නිවන තෝරගන්න නෙමෙයි ජීවිතයේ තුලින් නිවන තෝරගන්න උත්සාහ කරන්නේ. ජීවිතයේ තුලින් නිවන තෝරගන්න උත්සාහ කරන කෙනෙකුට ධර්මයෙන් පොඩි ගයිඩ්ලයින් එකක් විතරයි දෙන්නේ. ඒක තේරෙනවනේ ගයිඩ්ලයින් එකක් කිව්වම. හරි. ජීවිතයේ තුලින් ඔබ ජීවිතයේ තුල ඇත්ත තෝරගන්න උත්සාහ කරද්දී අපි පොඩි ගයිඩ්ලයින් එකක් දෙනවා විතරයි. එහෙම නැතුව ඔබ ජීවිතේ තේරුම් කරගන්න උත්සාහ කරන්නේ නැතුව ධර්මයේ තුලින් නිවන හොයන්න එපා. ඒක පිස්සුවක්. තැම්පත් කරන්න බඳ පූජා වෙනවා. මේ ඒක නිසා ඒ කටයුතු කරන්න ඕන. දැන් ඔබතුමියලා කර්මස්ථානයේ මේදී දෙන්න පුළුවන්. දැන් අපිට තව හවස් වරුවේ දේශනා සාකච්ඡා තියෙනවනේ. අපි හැමෝටම දෙන්නම් මොනවා හරි කර්මස්ථානයක් දෙන්නම්. මේ අපි උදේ කාලයේ වැඩසටහන මෙතකින් අපි අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සුවපත් වේවා. සාදු සාදු. අද දවසේ මුදුවක් පුර පසළොස්සක පොහෝ දවසේ ධර්ම දේශනා දායකත්වයේ දහවල් දාන දායකත්වයන් ආදී ලැබමින් කටයුතු කරන ලබන්නේ මංගලා සිරිවර්ධන මහත්මිය ඇතුළු ඒ පවුල පින්නතුන් අරමුණු බවට පත්වන්නේ අප අතරින් සමුගත් දලුගොඩ ආරච්චිගේ නන්දවති මෑණියන්ගේත් ඒ වගේම ගුණදාස සිරිවර්ධන පියාණන්ගේත් වල්ලිවල ගමගේ එඩ්මන් සිල්වා ස්වාමි පුරුෂයාගේ සසර ගමන සුවපත් වේවා සපවත් වේවා ප්‍රාර්ථනී බෝධීන් නිවනින් සැනසීමට මේ ධර්ම දේශනා කුසලයේ දාන කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කිරීමේ සීම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට විදේශගතව කටයුතු කරන අධ්‍යාපනයේ සාරගී ආරක්ෂාවන්වල යෙදී සිටින ඒ දරුවාගේ අධ්‍යාපන කටයුතු රශ්මි මදාරා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට තුරුණුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආශිර්වාදයේ ලැබේවා සද්ධර්ම අවබෝධයේද සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිතරම නිරෝගී සුවපත් භාවයත් සද්ධර්ම අවබෝධයත් සද්ධර්මයේ සැනසිල්ල සේවාවත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින දහවල් දාන පුණ්‍ය කටයුතු උදෙසා තම දායකත්වය ලබා දුන් හැම දිනාටමත් එයාගේ අරමුණු ඉෂ්ට සිද්ධ වේවා තුරුණුවන්ගේ ආශිර්වාදේ වේවා සද්ධර්ම අවබෝධේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන ධර්මශාලාවේ සියලු දෙනාටත් රටවාසී ලෝකවාසී හැමටත් ලබන්නා වූ නවවසර සද්ධර්මයෙන් තමන්ගේ ජීවිතයේ බැබළෙන සුබ නවවසරක් වේවා. හැම දිනාටම සද්ධර්ම අවබෝධයේ පිණිස මේ දහම් කුසලේ හේතු ආසනා වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මංගලා සිරිවර්ධන මහත්මිය ගුරුතුමිය අද දායකත්වය දැක්කෝ එතුමටත් ආයුරා ආරෝග්‍ය වර්ධනයත් ඒ වගේම සද්ධර්ම අවබෝධයත් අදාදම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සම්බුදු සරණයි.